භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසු භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරේස ධම්මසාරති සත්තානේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතම්මෝ විඤ්ඤෝ හේති ධම්ම රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුකානි අට්ඨ පුරිස පුග්ගලා හේස භගවතු ශාවක ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකසාරති සංඝ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සබ්බං සබ්බධානි සුපාතිත්තිතං ශාරීරික ධාතු මහා භූතින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේ දීපේන තම තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම් වන්නගන්ධ ගුණෝපේතං හේතං කුසුම සන්තසින් පූජයාමි මුනින් තස්ස ශ්‍රීපාද සරෝවේ සුගන්ධිකාය වතනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං පානීයමේ තම් භගවා පතිගංහාතු මුත්තමං අදිවාසේ තුනෝ භන්තේ ගිලාන පච්චයං හිමං අනුකම්පං උපාදාය පතිගංහාතු මුත්තමං අදිවාසේ තුනෝ භන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගංහාතු මුත්තමං ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවන් හෝතු සබ්බ දුක්ඛා නිරුච්ඡතු නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනිං දස්ස සුභෝදි මූලේ අහෝසි මාරස්ස පරාජයෝසි උග්ගෝසයුං දේව ඝනාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මහියං සාදු සාදු සාදු
ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ශ්‍රී ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය මෙහෙවන මාසික ධර්ම දේශනා මාලාවේ 460 වෙනි ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ 2560ක් සම්බුද්ධ වශයෙන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ වර්ෂයෙන් සිහි කැඳවමින් වෙසක් පොහොයත් ළඟ ළඟම නිමිති කරගෙන සිදු කරනු ලබන මහා පින්කමක් 2017 හතරවෙනි මාසේ 27 වෙනිදා බ්‍රහස්පතින්දා අද දිනේ ධර්ම දේශනා වැඩසටහන අප වෙත පැවරිලා තිබෙනවා. ඉතින් ගරු සභාපති ඊ.එම්. ගුණසේකර මැතිතුමාත් ඒ වගේම ගරු ලේකම් ඩබ්ලිව්.එම්. එල්. වීරසේකර මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේත් ප්‍රධාන දායකත්වය ඇතුව ශ්‍රී ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පළමු මහලේ ආයතනික ශාඛාවේ පින්වතුන් විසින් මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා ඒ පින්වතුන් දායකත්වය දරමින් මේ කටයුතු සංවිධානය කරනවා. හොඳයි. ඔබ ජීවිතේ අසා තියනවාද? නිහඬ බවට ඇහුම්කන් දෙන්න පුළුවන් කියලා. අපි ජීවිතේ හැමදාම පුරුදු වෙලා ඉන්නේ හඬත් එක්ක ජීවත් වෙන්නත්, හඬට ඇහුම්කන් දෙන්නත් අපි පුරුදු වෙලා තියෙන්නේ. නිහඬ බවට ඇහුම්කන් දෙන්න. අපි සුළු මොහොතක් ඒ පිළිබඳව අපේ ගැඹුරින් අවධානය යොමු කරගමු. කොහොමද අපි නිහඬ බවට අහුම්කන් දෙන්නේ? ඒ නිහඬ බව තුළින් කියවෙන ධර්මය අපි ඉගෙන ගන්න කොහොමද, උගනින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේලාගේ මහරහතුන් වහන්සේලාගේ ආධ්‍යාත්මය තුල පවතින්නේ පිරිපුන් නිහඬ බවක්. උන්වහන්සේලා එක උදා කරගෙන තියෙන්නේ උන්වහන්සේලාගේ භාවනාව තමයි ඒ උදාර නිහඬ බවට අහුම්කන් දෙන්න පුරුදු වෙනවා. ඒ මං එසේ මතක් කරන්නේ ඒ තුළ ඔබට බොහෝ බණපද ජීවිතය පිළිබඳව උපදේශ අවවාද මේ සියල්ලටම ඔබට අහුම්කන් දීමේ අවස්ථාව සැලසෙනවා. තවර ධර්මයෙන් අපි මේ නිහඬ බව ගැන කතා කරන්නේ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. මේ චේතනාවන් අතර පවතින නිහඬියාවට කියනවා චේතෝ විමුක්තිය. ප්‍රඥාව තුළ පවතින මේ නිහඬ බවට කියනවා සංඥා විමුක්තිය. සංස්කාර ධර්ම අතර තියෙන චිත්ත චෛතසික ධර්මයන් අතර තියෙන ශබ්දේ නියමා වුණාම අපි කියන එක සංකාර විමුක්තිය. නාම රූප ඇතුළ තියෙන ශබ්ද ටික නතර වුණාම අපි කියනවා නාම රූප නිරෝධය. නිරෝධය විමුක්තිය. එහෙමත් නැත්නම් අපි නිර්වාණය කියලා කතා කරන්නේ ඒ අපූර්ව නිහඬ බවට. ආධ්‍යාත්මය තුල හඳක් පවතින්නේ වේගවත් ඇලීම් ගැටීම් සමුදායක මැදි උනාට පසුව. එයයි ආධ්‍යාත්මික හඬ. ආධ්‍යාත්මික හඬක් තමයි ප්‍රශ්න කියන්නේ. ප්‍රශ්න කියන්නේ ආධ්‍යාත්මයේ මනවත්වාන කියන හඬක්. හිසාපේ ධර්මයේ ප්‍රගුණ කරනවා කියලා කියන්නේ ධර්මයේ හඳුනා ගන්න අපි උත්සාහ කරනවා කියලා කියන්නේ මෙන්න මේ විමුක්තිය හඳුනා ගන්න මෙන්න මේ ලෝකයේ තියෙන අපූර්වතම ආශ්චර්යමත් නිහඬ බව තෝරා ගන්න එක. ඒ තරම්ම සුවදායි. ධර්ම අවබෝධයලත් මහරහතන් වහන්සේලා ආර්ය ශ්‍රාවකයෝ බොහෝ දෙනා මේ නිහඬ බවට සහ හුදකලාවට පුදුම ආස කරන පිරිසක්ලු. කැලෑවල් වලට ආරණ්‍ය වලට කැමති ඒකයි. ශූන්‍යාගාරයකට උනත් තමන් ගිනිවසේ හරි කොයි බාහිර උනත් ඒ ආර්ය ශ්‍රාවකයන්ට නිහඬ ඉන්න පරිසරයක් තියෙනවා නම් ඒගොල්ලෝ පාඩුවේ ඉන්න හරි කැමතියි. මොකද හේතුව ඒ නිහඬ බව තුළ තමයි පින්තුනි මේ ලෝකේ තියෙන වටිනාම පෝසත්කම තියෙන්නේ එතන. අපි කවුරුත් කැමති පෝසත් වෙන්න. බාහිරෙන් පෝසත් වෙන්න කැමතියි. නමුත් බාහිරෙන් පෝසත් වීමට වඩා තමන්ට තමන්ව දැනෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මය මොනතරම් පෝසත්ද කියන කාරණය. අපිට වැඩක් නැහැනේ පින්නතුනේ ලෝකෙට පෝසත් වෙලා ලෝකී කෙනෙක් අපිව පෝසත් කියලා හිතුවත් වැඩක් නැහැ, දුප්පත් කියලා හිතුවත් වැඩක් නැහැ. අපිට අපි ගැන හොඳින් දැනෙන්න ඕන. ඒ නිසා අපි අපිට හොඳින් ආශ්‍රාදනය වෙන අපිට අපිව හොඳ කෙනෙක් හැටියට සංසුන් කෙනෙක් හැටියට සංවර්ධිත කෙනෙක් හැටියට දක්ෂ කෙනෙක් හැටියට කාර්යශූර කෙනෙක් හැටියට එහෙමත් නැත්නම් හොඳ හික්මීමකින් යුක්ත කෙනෙක් හැටියට අපිට අපිව දැනෙන්න ඕන. අපේ හදවත් අපිව ප්‍රශංසා කරන්න ඕන. ආයතන ප්‍රධානයාගේ ප්‍රශංසාව, රාජ්‍ය ප්‍රධානයාගේ ප්‍රශංසාව වගේම ඊට වැඩි එක කෝටි ගානකින් වටිනවා තමන්ගේ හද සාක්ෂියේ ප්‍රශංසාව. මෙන්න මේ දේවල් ඇති කරගන්න නිකම්ම නිකම් බෑ. අපි අවදියෙන් ඉන්න ඕන, හොඳින් සිහිය තියෙන්න ඕන, හරි දේ තෝරගන්න ඕන, හරි මඟ ගමන් කරන්න ඕන, වැරද්ද දකින්න ඕන, වැරදි දේ බැහැර කරන්න ඕන. මේ මතක් කරේ සම්බපාපසකරණ කුසලස්ස උපසම්පදා. හැමෝම කැමති හිත ගැන දැනගන්න. මේ හිත කියන්නේ හරි අපූරු සිද්ධාන්තයක්නේ. හිතෙන් තමයි පව් කෙරෙන්නේ, හිතෙන් තමයි පින් කෙරෙන්නේ. හිතම ප්‍රධානයි මේ පව් පින් වලට. කෙනෙකුට මේ හිත අභිභව යන්න පුළුවන් නම් එයා තමයි නිවන් දකින්නේ. බෞද්ධයන් හැටියට බොහෝ දෙනාට හොඳ විශ්වාසයක් තියෙනවා, පරලොවක් කියලා දෙයක් තියෙනවා. ඒ දේ ලැබෙන්නේ තමන්ගේ සිතෙහි ඇතිවෙච්ච ගුණධර්මවලට අනුවයි කියලා. එහෙම නැත්නම් අපි කියනවා ගති ලක්ෂණ කියලා. අපි මේ ජීවිතේ පුරාම අපි දියුණු කරන්නේ ගති. දේව ගති දියුණු කරනවා, මනුස්ස ගති දියුණු වෙනවා, හිටපු ගමන් තිරිසන් ගති දියුණු වෙනවා, යක්ෂ ගති දියුණු වෙන්න පුළුවන් කෙනෙක් ළඟ. ඉතින් අපි බලන්න ඕන අපි ළඟ තියෙන ගති ලක්ෂණේ මොකක්ද කියලා. ආධ්‍යාත්මික සිතෙහි පවතින ගති ලක්ෂණය. මේක හොඳ වෙන්න ඕන. මේ ගති ලක්ෂණය හොඳ වෙන්න ජීවිතේ ලස්සන වෙනවා. ගති ලක්ෂණය නරක් වෙන්න ජීවිතේ නරක් වෙනවා. ඒ නිසා අපේ පිළිබඳව, අපේ සිත් පිළිබඳව අපි හොඳ අවධානයෙන් බලාගෙන මේ හිත නිවැරදි කරගන්න වැඩ පිළිවෙල තමයි අපි කරගෙන යන්න ඕන. අපි හිතමුකෝ හිත දාම් බෝඩ් එකක් කියලා, දාම් බෝඩ් එකක් වගේ විවිධ ඉත්තෝ ඉන්නවනේ ඒකේ. ඒ වගේ කියලා අපි හිතමු අපේ චේතනා ධර්ම, අපේ පුරුදු, අපේ සංකල්ප, අපේ දෘෂ්ටි, අපි කල්පනා කරමු ඒ ඉත්තෝ වගේ කියලා. අපි ඒ ඉත් එක් අදින්නේ ජයග්‍රාහයේ අපේක්ෂාවකින් යුක්තව. ඉතින් බොහොම දුරදර්ශී කල්පනාකාරී පුද්ගලයා දක්ෂ ලෙස ජයග්‍රහණය කරනවා. අදක්ෂ වූ පුද්ගලයා අවශ්‍යතාවය තිබුණා පරාජය වෙනවා. මෙන්න මේ ආධ්‍යාත්මය තුලත් කුසලාකුසල පාර්ශව දෙක තරඟ කරනවා අපේ හදවත්වල. අකුසල පාර්ශවයේ එක පැත්තකින් එයා ජය ගන්නට උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් අනිත් පාර්ශවයේ කුසල පාර්ශවයේ එක පැත්තකින් ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ජීවිතේ හැම කාර්යයක්ම සිදු කරද්දී හරි සහ වැරදි තීන්දුව తీරන දෙක. ඉතින් මේක එක අතකින් ජීවිතේ වාසනාවක්, තව අතකින් දක්ෂතාවයක් කියන දෙකම ප්‍රගුණ වෙමින් සමහර උදවිය අකුසල පාර්ශවයට යටත් වෙනවා, සමහර උදවිය අකුසල පාර්ශවයට යටත් කරලා ජයග්‍රහණය ලැබෙනවා කුසල පාර්ශවය. ඒකට කියනවා කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. ඉතින් මේවා දෙයා මේ සියල්ලම තේරුම් ගන්න නම් අපි අපේ සින්දිහා බලාගෙන හැම මොහොතකම කටයුතු කරන්න ඕන. ධර්මයේ කියා දෙන්නේ අත්තානම් උපමං කත්වා, තමන් උපමා කරගන්නට. හිමත් නැත්නම් තමාද තමා සංවේදී පුජ්‍යලයක් වන්නට. තමාද තමා සංවේදී කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ සිත මනාකොට කියා දෙනවා එවිට හරි වැරද්ද කුසලය අකුසලය ආදී කොට ඇති ධර්ම කරුණු අපිට අපේ සිත් තුළින්ම බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට සුවිශේෂී කාරණයක් තමයි මේ ආත්ම භාවයේදීම අපිට මාර්ගඵල නිවන් සාක්ෂාත් කරන්න පුළුවන්ද කියන කාරණය. මේ කාලේ තියෙන හරි උද්‍යෝගෙමත් අදහසක් තමයි මේ අදහස. බොහොම ඇවිස්සීලා තියෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය පවතින තාක් කල්ම මේ ශාසනයේ ඒ ආර්ය ශ්‍රාවකයන්ගෙන් අඩුවක් වෙන්නේ නැත කියලා. එහෙමනම් අද ධර්ම විනය පවතිනවා. ඒ නිසා උත්සාහ කරන කෙනෙකුට මේ මාර්ගඵල සාක්ෂාත් කරන්න පුළුවන්. නැවත උපතක් සම්පූර්ණයෙන්ම නැති කර ගන්න උනත්, බෝසත් පාරමිතාවක් ඇති කර ගන්න උනත්, සුගතිගාමි වෙන්න උනත් මේ තථාගත ධර්මයෙන් තමන්ට පුළුවන්කම තියෙනවා. දැන් ගොඩාක් අය කැමති මේ පළවෙනි මාර්ගඵලෙවත් ලබන්න. මොකද හේතුව? නියතෝ සම්බෝධි පරායනෝ නත්තේ ගමිස්සන්ති අපායන් කියලා හොඳ විවරණයක් ලබා දෙන්නේ මේ පළවෙනි මාර්ගඵලෙ අවබෝධ කරගත්තොත් මලත් අපායට වැටෙන්නේ. දන්නවනේ ලෝකේ මහරජවරු පවා සිටවරු පවා තියෙන. ඇත්ත වශයෙන්ම අපිට නිරන්තරයෙන්ම අහවල් අය මේ ගියා, අහවල් උදවිය, අහවල් තැනම ඉපදුනා කියලා කියන බුදු කෙනෙක් හිටියා නම් එහෙම මේ සමාජයේ සෑහෙන සංවරයටපත් වෙනවා. එතකොට දන්නවා අපට යුතුයකම් කරලා හාල් කෙනා හාල් දෙන ඉපදුනේ. අහවතන පෙරේතෙක් වුණා, අහවතන තිරිසන් සතෙක් වුණා, අහවල් අවීචි මහා නරකයට ගියා කියලා කියන කෙනෙක් හිටියා නම් හරි ෂෝ. දැන් වැඩි වෙලා තියෙන කවුරුත් නැහනේ. නමුත් එහෙම தத்துவයක් තියෙනවා. ඒ කුමක්ද යන්නේ? අපේ ආධ්‍යාත්මික ශරීරය. එහෙම නැත්නම් මනෝකාය. මනෝකායක් තියෙනවා අපිට. මේ මනෝකායේ තියෙනා වූ ගුණාංග වලට අනුව තමයි යා ඒ සංසාර ගෘහය තැනෙන්නේ. සමහර උදවියගේ මනුස්ස ශරීරය වෙනත් සත්ව මනෝකායක් තියෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ මනුස්ස ශරීරයක් මනුස්ස කායක්ම ආධ්‍යාත්මික කායේ තියෙන්න පුළුවන්. සමහරගේ මනුස්ස ශරීරයක් දිව්‍යමය ස්වභාවයෙන් එයාගේ ආධ්‍යාත්මික ශරීරය පවතින්න පුළුවන්. තව කෙනෙකුගේ මනෝමය කාය ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ ස්වරූපයේ ලක්ෂණ තියෙන්න පුළුවන්. අපි මේ ලෝකේ පළමුවෙන්ම ගත්ත දෘෂ්ටිය නම පොදුවේ අපි හැමෝටම තියෙන එක නම. ඒ මොකක්ද ඒ නම? පොදුවේ අපි හැමෝටම තියෙන පොදු නමක් තමයි මම කියන මේ අක්ෂර දෙක මම. හැමෝම පාවිච්චි කරන වැඩිම පාවිච්චි කරන පොදු වහරක නමක් තමයි මම. මම කරන්නම්, මම එන්නම්, මම හිතුවා, මම ගියා, මම මේ වැඩේ කළා ආදී වශයෙන් මේ මම කියන වචනේ අන්තර්ගතව අපි බොහෝ වචන කතා කරන්නේ. නම් පොදු නාමය තමයි මම. මේ தত্ত্বය එන්නට හේතුව තමයි ආධ්‍යාත්මික ලොකුම බලවේගයක් මම. ඉතින් මේ මම සතුටු කරන්න, මම ඉහළට ගෙන යන්න, මම පූර්ණත්වයට පත් කර ගන්න කියලා අපි උත්සාහවත් වෙනවා ජීවිතේ පුරාම. ඒත් ඇත්තම කතාව තමයි හැරිලා බැලුවහම මම මමයි කියන්නේ කාටද කියලා හිතා ගන්න අමාරුයි. ඒක තමයි දාර්ශනිකයෝගේ සුවිශේෂී අවබෝධ ලක්ෂණය බවට පත් වෙන්නේ. මම මමයි කියන්නේ කාටද කියලා හිතා ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. මම කියලා කියන්න පුළුවන් මට දීපු නමට. එහෙම නැත්නම් මට මමයි කියලා කියන්න පුළුවන් මගේ මේ මා ශරීරයට. එහෙම නැත්නම් මට මමයි කියලා කතා කරන්න පුළුවන් මම ගත්ත අරමුණු ටිකට. එහෙම නැත්නම් අධ්‍යාපන තත්ත්වයට. එහෙම නැත්නම් මේ සියල්ලටම මමයි කියන්න පුළුවන්ද? ඒ මම මමෙක් බවට පත් වෙනවද? එහෙම නැත්නම් ඒ තුල මමෙක් සිටිනවද? මෙන්න මේ ගුණාංගය හරියට පරිශ්‍රණය කරගෙන ගියාම ඒ අවශ්‍ය කරන ආධ්‍යාත්මික පෙරළිය ඇති කරගන්න පුළුවන්. මම කවුද කියන ප්‍රශ්නාර්ථය සාගරය යන්න ඕන. මම කවුද? ඉන්පසුව තමයි අපිට හැකියාව දෙන්නේ දුකක් ඉක්මවන්න, සපත් ඉක්මවන්න අපිට පුළුවන්කම තියෙනවා. සපේ කියලා දෙයක් හොයන එකමයි, හිතන එකමයි පිනතුනි දුක කියන්නේ. දැන් ගොඩාක් දෙනේ දුක් විඳිනවා. ඇයි ඔබ දුක් විඳින්නේ කියලා අහුවාම සප සොයා, එහෙම නැත්නම් පිළිතුරක් සොයා, විසඳුමක් සොයා තමයි මම මේ දුක් විඳින්නේ කියලා. ඉතලෝ සත්‍යයගේ නහනවා ඔබ පරම්පරා හතක් ඉස්සරහට බලන්න, පසුපසට බලන්න. නමුත් ඒ කිසි කෙනෙක් විසඳුමක් ලැබුවද නැද්ද කියලා සාගන්න පුළුවන් වෙයි කියනවා. බලනකොට අතීතයක් නැහැ, වර්තමානෙත් කෙනෙක් නැහැ, හැමෝම සොයනවා. ඊළඟට අපි කවුරුත් දුවන්නේ මිරිඟු පස්සේ. අපි පෝසත් කියලා කියන්නේ, අපි හැඩයි කියන්නේ, අපි දක්ෂයි කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර මිරිඟු පස්සේම ඉස්සරහින් දුවන. ඒක තමයි තියෙන ලෝකයේ. මිරිඟු පස්සේම ඉස්සරහින්ම දුවන. ඒක තමයි දිනුවයි කියලා කියන්නේ. දිනුවයි කියන්නේ ලෝක සම්මතය. යම් කිසි දෙයකට ලෝක වටිනාකමක් දුන්නාම ඒකේ හරි වටිනාකමක් ඇති වෙනවා. ඒක මහ පුදුම දෙයක්. දැන් අපි වල්ලපට්ට කැලෑවල් වල හොයිත කියලා කපලා පුච්චලා දෙන්න මිනිස්සු කිසි වටිනාකමක් ආවේ නැහැ නේ. මේ දැන්නේ වල්ලපට්ට වටින. ඒ වගේ තමයි පින්නතුනේ. ඕනම දෙයකට වටිනාකමක් දුන්නාම ඒක වටිනවා. නොවටිනාකමක් දීපු ගමන් ඒක වටිනාකමක් නෙවෙයි, ඒක සමාජ සම්මතයක්. පුජ්‍යලයා කෙරෙහිත් එහෙමයි. තනතුරක් ලැබුණාම, පදවියක් ලැබුණාම වටිනාකමක් තියෙනවා. පදවිය තනතුර නැති වෙනවත් එක්කම ආයේ ඒ වටිනාකමින් එයා තොර වෙනවා. මේ සමස්තය සමාලෝචනය කළ බැලුවට පස්සේ තේරෙනව නේද පින්නතුනි අපේ හීන මාලිගාටි. ඔබට වෙනස් වෙන්න නෙමෙයි මේ මතක් කරන්නේ, තේරුම් ගන්න. දැනගෙන යන ගමන සහ නොදැන යන ගමන අතරේ තියෙන වෙනස තියෙනවා. බුලත් විඩේ පදම දැනගෙන බුලත් විඩක් කෑවහම එයා මත් වෙන්නේ නැහැ, එයා දන්නවා. බුලත් විඩ නොදැන බුලත් විඩ කෑවහම එයා මත් වෙනවා. එයා පදම දන්නේ නැහැ. මග දන්නේ නැතුව ගියාම මග වරදිනවා. මග දැනගෙන ගියාම සාර්ථකව මග ගමන් කරනවා. එනිසා බුදුදහම කිසි විටක පින්නතුනි ඍණාත්මක නැහැ. ලෞකික ජීවිතේට අසාධාරණයක් හෝ අවඩක් හෝ බලපෑමක් කරේ සිදු කරන්නේ නැහැ. ඒ ජීවිත ලස්සන කරගන්න තේරුම් අරගෙන වැඩ කරන්නට තමයි අනුශාසනා කෙරෙන්නේ. අපේ ඇසීමේ ශක්තිය වාගේම විමසීමේ ශක්තිය දියුණු වෙන තරමට තමයි අපි සාර්ථක මිනිස්සු බවට පත් වෙන්නේ. ඇසීමේ ශක්තිය වාගේම විමසීමේ ශක්තිය. විමසීමේ උපරිමයට ගමන් කළාට පස්සේ අපිට හැකියාව තියෙනවා මේ විමසීමේ විදර්ශනා ඥානය කියන ගුණය පොදුවේ පේන දේවල් ටික පරීක්ෂණය කරගෙන 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 යනවා. ඒ කියන්නේ ස්වභාවය මුලින්ම දුරීක්ෂයක් හදාගෙන දුරීක්ෂයකට පේන සීමාවේ ටික ඇහැට පේන සීමාවේ ටික පැහැදිලිව දකින්න තාරකා විද්‍යාඥයෝ මහන්සි වුණා. ඊට පස්සේ ඔවුන්ට උවමනා වුණා නොපෙනෙන සීමාවන් වලට යන්න. අපේ චක්‍රාවාටයෙන් එහාට යන්න උවමනා වුණා. ආන්න ඒ වගේ ඔබ හොඳින් ඔබේ මේ ඉන්ද්‍රියන් හය නැමැති ලෝකය ඔබ විද්‍යාඥයෙක් හැටියට දාර්ශනිකයෙක් හැටියට හොඳින් තේරුම් අරගෙන ගමන් කරනකොට ඔබට හිතෙනවා මේ ඉන්ද්‍රියන් හයෙන් එහා දෙයක් තියෙනවද? මම ටිකක් විශේෂ අවධියක් ඇති කරන විශේෂ පරාසයක් කරා ගමන් කරන්න තියෙන හොඳ අවස්ථාවක් තමයි ඉන්ද්‍රියන් වලින් එහා යමක් තියෙනවද කියලා සොයන්න ඕන කියලා. ඉන්ද්‍රියන් එහා විශාල දෙයක් තියෙනවා. ඒකට කියන්නේ ලෝකෝත්තර තත්ත්වය කියලා. පරලෝකෙ නෙමෙයි තියෙන්නේ මේ මේ තුලම ඉදින් ඥානණය කර ගන්නට පුළුවන් විශේෂ ධාරාවක්. ඒ වගේම අපේ සෑම දවසකම මේ ඉන්ද්‍රිය ගෝචරව දකිනවා දහවලක්. හඳාම උදෑසන වෙනවා. අනික අනික වැඩ ටික කරගෙන රස්සාවට එනවා. ආයේ සන්දෑ වෙනවා. අනික අනික ගෙදරට දුවනවා. ආයි නින්දාවටපත් වෙනවා, ආයි අවදි වෙනවා, ආයි එනවා. ඒ තමයි ජීවිතය යන්නේ. අපිට ජීවිතය ගත කරන්න රාත්‍රියක් සහ දහවලක් කියන දෙකක් තියෙනවා. ලෝක බෝලේ කැරගෙන නිසා. ඉතින් මේව කල්පනා කරගෙන සිටින්දී මේ මහ පොළොවේ සිටියදීම මිනිස්සේ කල්පනා කරනවා මේ රාත්‍රිය හා දහවලින් තොර වූ තැනක් තියෙනවද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්ම වූ අය කියලා. රැය දහවල ඉක්ම වූ අය. දැන් ඔබට මේක ඥානණය කරගන්නයි තියෙන්නේ. ඉගෙන ගන්න ටිකක් අමාරුයි. ඥානණය කරන්න එහෙම නැත්තම් විදර්ශනා කරන්න තියෙන මොකද්ද මේ කාරණේ කියලා. ඒක පරීක්ෂණය කරගෙන යද්දී පෙනුතුන්ට සාමාන්‍ය චිත්ත තරංගවලට වඩා ඉහළ චිත්ත තරංග වේගයක් භාවිත කරන්නට සිද්ධ වෙයි. අන්න ඔබ ඉන්ද්‍රියන් අතර සිර වෙලා දුක් විඳපු ඒ සියලු පීඩා දුක් දුමනස්සය දුරු වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ අසීමාන්තික ගුණය පිළිබඳව අපි දර්ශනය කරගන්න මහන්සි වෙනවා. අචින්තය වූ අනන්ත වූ ධර්මයකට ඔබේ අවධානය යොමු කරන්න, ඔබේ ඒකාග්‍රතාවය ඇති කරන්න. අරමුණක් ගන්න බැරි අවස්ථාවට ඔබ අරමුණු කරගන්න. අන්න එයි ලෝකෝත්තර බවට පත් වෙන්න තියෙන දොරටුව. අරමුණක් ගන්න පුළුවන් සීමාව සංස්කාර ලෝකයයි. මේ අසංකාරික ආත්පස නිරෝධයක් විමුක්තියක් තියෙන ධර්මය අරමුණක් ගන්න බැරි සීමාවේ තමන්ගේ ඥානණය මෙහෙවීමක්. අපි සියලු දෙනාම සම්මතය තුළ සිටිනවා. සම්මතය වෙනස් කරගන්නවා, සම්මතයේ අරමුණු වෙනස් කරගන්නවා එපමණයි. ඉතින් අපි හැම දිනාටම ඥානයක් තියෙනවා. ඒකට කියනවා ලෞකික ඥානය. ලෞකික ඥානය එහෙම නැත්නම් ලෝකීය ඥානය කියලා තමයි කරනවා. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා ඉන්ද්‍රිය ඥානය. ඉන්ද්‍රිය ඥානය කියන්නේ ඉන්ද්‍රියන් වලින් ගත්ත දැනුම. ඒ දැනුම අතර අපි දෝලණය වෙනවා මිසක් මේ ඉන්ද්‍රයන් වලින් එපිට යමක් තියෙනවා කියලා හිතන්නවත් වෙලාවක් නැහැ. මොකද හේතුව ඒ තරම් වේගින් අපේ ඉන්ද්‍රියන් අතර දෝලණය තියෙනවා. එනිසා ඉන්ද්‍රියන් වලින් එපිට යම් දහමක්, යම් ශාන්තියක්, යම් විශිෂ්ටත්වයක් තියෙනවද? ආන්න ඒක තමයි පින්නතුනේ ලෝතුරා බුදුවරු සාගත්තේ. උන්වහන්සේලා ලෝකය, ලෝක විඥානයේ දුක බවත්, ඒ ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවු උදාරතර තත්ත්වයක් ලෝකේ තිබෙන බවත්, ආන්නේ තත්ත්වයට පිවිසීමෙන් සියලු දුක්ඛ දෝමනස්සය දුරු කළ හැකි බවත් තේරුම් ගත්තා. ඔබටත් ඒ අනන්ත වූ ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා නම්, මෙනෙහි කරන්න ලැබෙනවා නම්, සාකච්ඡා කරන්න ලැබෙනවා නම්, එවිට එවන්න වූ විශිෂ්ටත්වයක් පිළිබඳව දන්න කියන කෙනෙක් සමග, අවබෝධයක් ඇති කෙනෙක් සමග ඔබටත් හැකියාව ලැබේවි. මේ ජීවිත කාලෙම සක්කාය දිට්ඨිය කියන එක දිය කර හරින්න. ওই මහසෝන් දිෂ්ටියට වඩා, සීරියකාගේ දිෂ්ටියට වඩා බරපතලම ඉවත් කරන්න අමාරුම දිෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. ඒක සීලියකාගේ දිෂ්ටියට වඩා සර දිෂ්ටියක්. සක්කාය දිට්ඨිය, ඒ බරපතල වූ දිෂ්ටිය අපි හැමෝටම තියෙනවද නැද්ද? තියෙනවා. ඒ දිෂ්ටියට යකෙක් ඉන්නවා. ජීවිතේ එක දවසක් හරි කියලා නැද්ද මගේ අකාය උස්සුනා කියලා කියලා ඇති. මගේ අකා අවුස්ස ගන්න එපා කියලා කියලා ඇති. මට අකා නැග්ග කියලා කියලා ඇති. ඇයි ඒ? සිටිනවා ඔබේ ආධ්‍යාත්මික තුල ඒ යක්ෂා වේශයෙන් අවදි වෙන සක්කාය දිට්ඨිය. පැහැදිලිනේ? මෙන්න මේ සක්කාය දිට්ඨිය ඔබව වසනවා, අඳුරු කරනවා, දුකටපත් කරනවා, පීඩාවටපත් කරනවා. නොයෙකුත් කරදර විපක්ති බාධක ඇති කරලා දෙනවා. ඒ ලෞතුරා බුදු කෙනෙක් හඳුනාගත්ත සියලු ප්‍රශ්නවලට මූල සාධකය මමත්වය. ආයතනයක වේවා, ඕනම දෙයක් පව කරන්නේ මමත්වේ නිසානේ නේද? මම සැප විඳින්න කියලා තමයි පව කරන්නේ ලෝකේ. මේ සියලු තරඟ වාද විවාද ඔක්කොම තියෙන්නේ මමත්වය පදනම් වෙලයි. එක පුජ්‍යල මමත්වයක්, පෞලේ මමත්වයක්, ජාතියේ මමත්වයක්, ආගමේ මමත්වයක්, ඊළඟට ඔක්කොම එකතු වෙලා රටේ මමත්වයක්, ඊට පස්සේ තවත් එකතු වුණාම ලෝකේ මමත්වය. පුජ්‍යල මමත්වය තමයි ආරම්භය. මේ තමන් දිහාවට හැරිලා බලන්න ඕන. ඇත්තටම මම කියන්නේ කවුද? ඒකට උත්තරයක් සොයාගත යුතුමයි. ඔබට හැකිනම් ඔබට පේන තැන මම කියන්නේ කවුද කියලා මේ ලියලා තියාගත්තට කමක් නැහැ. ඒ ප්‍රශ්නාර්ථයට පිළිතුරු සෙව්වට කමක් නැහැ. ඒ තරමට ඔබ සංවර්ධනය වෙයි. මම කියන්නේ කවුද? මම මම කියා මට ආමන්ත්‍රණය කළ හැකි සිද්ධාන්තයේ කවරක්ද සැබෑවින්ම ඒ ඔබට අයිති විය යුතුයි ඔබට හිමි දෙයකටම ඔබ මම යයි ආමන්ත්‍රණය කළ යුතුයි අපි ශරීරයේ දිහා බලාගෙන ගියාම ඇත්තටම අපිට මමයි කියලා ආමන්ත්‍රණය කරන්න බෑ මේ හුස්ම ගන්න ගමන් ස්වභාව ධර්මයට අයිති කියන්න සිද්ධ වෙනවා මේ වතුර පුන ගමන් මමයි කියලා මේ ශරීර ගෝඩුවට කියන්න පුළුවන්ද පිරතුනි ඒ ආකාරයෙන් අපිට මොනම ආකාරයකවත් සිද්ධාන්තයක් නැහැ මම කියන්නේ මේ ශරීර කූඩුව තුල හරි චේතනා සමුදාය තුල හරි අනේ ආකාරයෙන් අපේ ජීවිත අවබෝධය අපි සිදු කරගෙන ඉදිරියට යනකොට ප්‍රධාන සංයෝජන තුනක් දුරු කරගන්න හැකියාව ලැබෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ ප්‍රධාන සංයෝජන තුන ආගම ඇදහුවට ආගම පිළිබඳව ඔබ සැක ගොඩයි ඒකට හේතුව ප්‍රත්‍යක්ෂ නැහැ බුදුදහම ඇදහුවට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පිළිබඳව සහ බුදුහාමුදුරුවෝ ගැන සැක ගොඩක් තියෙනවා ඒව සාධාරණ සැක සැක නොහිත ඉන්නා කියලා කියන්න බෑ සැක හිතෙන්නේ නැති වෙන විදියට ඔබ ධර්ම කරුණ අවබෝධ කරගත යුතුයි ඒවිතයි සැක ප්‍රහාණය වී යන්නේ මාර්ගඵල කියන්නේ මොනවද කියලා සැක තියෙනවා ඒක අවබෝධ කරගන්නකම් මේ සැක තියෙනවා. පුනර්භවය කියන්නේ මොකද්ද කියලා සැක තියෙනවා. මම කවුද කියලා අවබෝධ කරගන්න ඉතින් ඒ පිළිබඳවත් සැකයක් තියෙන්න පුළුවන් මම ඇත්තෙන්ම කවුද? අපි ලස්සනම ශාන්තම කාලයේ පැය 5ක් 6ක් ගෙවි යන දවසකට සැරයක් වාද ભેද නැති තනතුරු ભેද නැතිව සුගත නුගතකම් ભેද නැතිව ಜಾති ભેද ආගම් ભેද කුලමල ભેද නැතිව සීලුම අයට සීලුම ಜಾතියින්ද සීලුම වර්ගිකයන්ට සීලුම ආගමිකයන්ට ඒ පැය හත අට මොකද හොඳින් ඉඳ ගියපු කාලය බලන්න හොඳින් ඉඳ ගියපු කාලයේ අවදි වෙන තුරුම ඔය මොකක්වත් තිබ්බේ නැහනේ හොඳට නිින්ද ගියාට පස්සේ දන්නවද මම පිරිමේක් මම ගැහණියක් කියලා දන්නේ නැහැ. හොඳින් නිින්ද ගියාට පස්සේ දන්නවද මම වයසක කෙනෙක් මම තරුණ කෙනෙක් මම බාල ළමෙක් කියලා දන්නේ නැහැ. හොඳින් නිින්ද ගියාට පස්සේ දන්නවද මගේ ආගම මේකයි මගේ ජාතිය මේකයි මේකයි සංස්කෘතිය කියලා දන්නවද? දන්නේ නැහැ. හොඳින් නිින්ද ගියාට පස්සේ දන්නවද මම බැංකුවේ මගේ තනතුර මේකයි කියලා? දන්නේ නැහැ. අවදි වෙච්ච ගමන් මම හවල් තනතුරේ හවල් බැංකුවේ වැඩ කරන්නේ නෑ. වෙලාව මේක වෙලාවට යන්න ඕන මේකයි තනතුර මේකයි මේසෙ මේක මගේ කාර්යය. අවදි වෙනවා. ආන්නේ නින්දේ තිබුණ අපූර්ව සාමකාමීත්වය හැකිනම් ඔබේ ආධ්‍යාත්මය තුළින් අවදි කරන්න ඊට පස්සේ හුදෙක් සම්මුතියේ සම්මුතියක් හැටියට මතහැර දමා ඒක ඒ විදිහට ඉෂ්ට කරන ගමන් ආධ්‍යාත්මික දර්ශනයෙන් පූර්ණත්වයට පත්වී අර නින්දේ සියන සුවය සාමකාමීත්වය අවදිලා ඉඳි ජීවිතයට සම්බන්ධ කරගෙන වැඩ කරන්න පුළුවන් නම් මොන තරම් සහනයක් අපිට තියේද? ඒකට තේරෙනවා අපේ මේ දෘෂ්ටි මායාවේ තියෙන තත්වය. යම් කිසි නිදර්ශනයක් හැටියට තමයි ඔබ ගෙනල්ලා දක්වන්න පුළුවන් අප ළඟම තියෙන සිද්ධාන්තයක්. ඒ නිසා බුදුදහම කියන්නේ අපි මැරෙනවා කියපු එකවත් හැමදේම එපයි කියපු පිළිකුල් කරපු දහමක් නෙමෙයි. බුදුදහම තුල කියා දෙන්නේ එහෙම දෘෂ්ටියක් අන්තයක් නෙමෙයි තත්ත්වාකාරය තථාගත තත්ත්වය. තත්ත්වාකාරය දකින්නේ ලෞකික ඇසකින් නෙමෙයි වෙනතුනි ලෝකෝත්තර ඇසකින්. ලෞකික ඇසකින් තත්ත්වාකාරය බලන්න ගියාම තමයි අපිට යම්කිසි එක දෘශ්‍ය මායාවක් පරාජය කරන්නේ තවත් දෘශ්‍ය මායාවකින්. එක චින්තනයක් පරාද කරන්නේ තව චින්තනයකින්. එක සංකල්පයක් පරාද කරන්නේ තවත් සංකල්පයකින්. ඒ තමයි ලෞකික ඥානයේ වපසරය. නමුත් ලෝකෝත්තර අසකින් තත්ත්වාග තත්වය දකිද්දී පින්නතුනේ ලෝකයට නිගමන ලබා දීම ලෝකය නිත්‍ය හැටියට ලබා ගැනීමක් කරන්නේ නැහැ. නියමයක් ලබා දෙන්නේ නැහැ. නියතයක් ලබා දෙන්නේ නැහැ. උන්වහන්සේලා වැඩ ඉන්නේ අනියතයේ. අනියතේ කියන්නේ නියතයක් දෙන්නේ නැහැ. නියතයක් දෙන්නේ නැහැ කියන්නේ අපිට හොඳට නිින්ද ගියාම වගේ ස්වરૂපයක් තමයි. හොඳට තද නිින්ද ඇති වුණාට පස්සේ අපි ඒක දන්නේ නැහැ. තද නිින්ද අපි ආස්වාදනය කළා නැහැ. තද නිින්ද අපි දැකලා නැහැ. තව කෙනෙක්ගේ නිින්දක් නම් දකිනවා. එයා ගොරෝන වෙලාවට අපි හිතනවා තද නිින්ද කියලා. නමුත් අපිට අපේ තද නිින්ද ආස්වාදනය කරගන්න බෑ. මොකද අපි නිදි. අන්න එවන් අපූර්ව ධර්මයක් අවදි කරගන්න පුළුවන් අපිට මේ ජීවිතය තුළ. එනිසා ඒකට මහන්සි වෙන්න පින්තුන තාක්ෂණික පහසුකම් තියෙනවානේ. ඒවත් එක්ක එකතු වෙන්න. ඔය මොබයිල් ඇප් එකක් තියෙනවා අපේ සිංහල බුදුබණ කියලා. ඒක ඩවුන්ලෝඩ් කරගත්තනම් ඕන තරම් බණ අහන්න පුළුවන්. තව තවත් ධර්මයේ රසවත් කියලා හිතනවා නම් තව තවත් සමීප වෙවි. ඒක තේරුම් ගන්න තරමට ඔබට තේරෙයි වෙනම ප්‍රදේශයකට වෙනම පළාතකට ඔබ ඔබේ ආධ්‍යාත්මය ඇදී යනවා කියලා. විශේෂයෙන් මාගේ ධර්මය ඇසීමෙන් නම් කිසි දෙයක් පිළිබඳව මේ අමුතු එපාවීමක් කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික වෙනසක් මිසක් බාහිර වෙනසක් නම් මේ හටගන්නේ නැහැ. බාහිර වෙනස්කම් කරලා නිවන් දකින්න බෑ පින්නතුනේ. රස්සාව වෙනස් කරයි කියලා, කැලේට ගියයි කියලා, පැත්තකට වෙලා මේ අඳු ටික අකුලෝගන භාවනා කරයි කියලා එහෙම ලොකු වෙනසක් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ මනසින් වෙනස් වෙන පැත්ත. මනසින් දකින මාර්ගඵල. මනසින් ඒ දකින ඒ වගකීම්. දැන් අනේ පිටු සිටුතුමා කියලා කියන්නේ බැංකු වක් හිමි කෙනෙක් කියන. ඒ රජ කාලේ ඒ කාලේ තිබුණු ශාල බැංකු. උල්ලංඝ සල්ලි තැන්පත් කරන ඔහු සල්ලි පොලියට දෙනවා. බැංකු හිමිකාරයෙක්. එතකොට මේ විශාල ඒ බැංකු ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙන්නේ අනේ පිටු මහ සිතානන් කියන කෙනා මාර්ගඵල ලබලා. මොහොස්සරට ඒ වැඩ කරගෙන ගියා. ඒ වගේ රජකම් කළා මාර්ගඵල ලබලා තියෙනවා. ඒ නිසා ධර්මයෙන් එවැනි හානියක් කරගන්න කිසිම දවසක උගන්වලා නැහැ කියන කාරණය අපි හොඳින් මතක තියාගන්න ඕන. ධර්මයට සමීප වෙන සමීප වෙන තමන්ගේ කටයුතු ඉතාම සාර්ථක කරගන්නටත් ලස්සන කරගන්නටත් අවකාශය ලැබෙනවායි කියන කාරණය. දැන් ඉතින් කාලය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. එහෙනම් තව දුරටත් අහතෝ ධර්ම මාර්ගයේ යෙදෙන්නට අදිෂ්ඨාන කරගන්න තාක්ෂණික පහසුකම් තියෙන්නේ විවේකය තියෙන හැම මොහොතකම ඵලදායි දෙයක් ඔස්සේ ඵලදායි ධර්මයක් ඔස්සේ ඔබේ ජීවිතය මෙහෙවා ගන්න. ඔබ කරන කියන ඒ කටයුතු ටික සාර්ථක කරගන්න. මෙලවත් ලස්සන කරගන්න. වටපිටාවත් ලස්සන කරගන්න. හිතත් ලස්සන කරගන්න. සංසාරෙත් ලස්සන කරගන්න. එතකොට තමයි හැමදේම එකට ලස්සන වෙනකොට ජීවිතේ හරීම වාසනාවන්ත ප්‍රියමනාප තැනක්. දිව්‍ය ලෝකයේ මලාට පස්සේ නෙමෙයි, නිවන මලාට පස්සේ නෙමෙයි ජීවත් වෙලා සිටියදීම ලබන්නට ඔබට මේ ධර්මය හේතු වාසනා වේවා. ජයනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුකං බලන්ති ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ජතු සම්මා සම්බුදු සරණයි.
පොඩ්ඩක් අල අතුරුගිරිය සම්මා සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඇඹිලිපිටියේ ආනන්දහම ආන්දරණ වහන්සේ ශාසනික වශයෙන් විශාල සේවාවක් සිද්ධ කරන හාමුදුරුවක්. මොකද අපි දන්නවා මණ්ඩවල උපාලි හාමුදුරුවෝ තමයි අපේ හාමුදුරන් වහන්සේගේ ගුරු හාමුදුරුවෝ. අතුරුගිරියේ මේ බෞද්ධ මධ්‍යස්ථාන ඇති කරලා උන්වහන්සේ ශාස්ත්‍රීය වශයෙන් විශාල සේවාවක් සිද්ධ කරපු හාමුදුරුවක්. අද දින අපි උන්වහන්සේ උදෙසා ගිලම්පස වල් පහන්සුව දුන් පූජා කිරීමෙන් ධර්මදේශනයේ සවදේ කිරීමෙන් ලබාගත්තා වූ සියලු පින් අපේ අමිලිපිටි ආනන්ද හාමුදුරන් වහන්සේ ශාස්ත්‍රීය වශයෙන් කරන සේවාව තවත් බොහෝ කාලයක් කරගෙන යාමට සත්‍ය ධෛර්ය වාසනාව දීර්ඝාෂි ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.